Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 18 වෙනි සිකුරාදා. පුරුදු විදියට ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ මව්බිමේ තොරතුරු මිහිරි ගීත ඇතුළත් සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. අදත් හෙටත් අනිද්දත් ඔක්ලන් නගරයට විශේෂ දවස් තුනක්. ඔබ දන්නවා අපේ පන්සලේ වස්පින්කම. එහෙම නැතිනම් කටින පූජෝත්සවය යෙදිලා තියෙන්නේ මේ සතියන්තයට. පින්කම පටන් ගන්න අද පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාවෙන්. කටින පූජෝත්සවය පැවැත්වෙන්නේ ඉරිදා 20 වෙනිදා. කටින සිවුර මැසීමටත් ඔබට සහභාගී වී හැකි බව දැනගන්නට ලැබුණා. නව ශ්‍රී ලංකාවේ තොරතුරු අතර ප්‍රධාන තැනක් ගත්තා පුංචි ඡන්දේ ප්‍රතිඵල. ෆිල් ගොෆ් නැවතත් ඔක්ලන් නගරාධිපති බවට පත් වුණා. වෙලින්ටන් ඇතුළු සමහර නගරවල හිටපු නගරාධිපතිවරුන්ට නැවත පත්වීමට බැරි වුණා. මේ ඡන්දයේදී ඡන්දය භාවිතා කර තිබූ ප්‍රමාණයේ අඩුවීමක් දකින්න ලැබුණා. 2010 සුදුසුකම් ලැබූ ඡන්දදායකයින්ගෙන් 49%ක් තම ඡන්දය පාවිච්චි කර තිබුණා. නමුත් 2013 41%, 2016 42%, 2019 41%. මේ ලැබී තිබෙන දත්තානුව ගාමීය ප්‍රදේශවල ජනයා නාගරික ප්‍රදේශවල ජනයාට වඩා ඡන්දය ලබා දී තිබුණා. කනගාටුයි කියන්න 2010 ඔක්ලන් නුවර වැසියන්ගෙන් 51%ක් ඡන්දය පාවිච්චි කළා තිබුණත් 2019 මේ වසරේ ඡන්දය පාවිච්චි කළා තිබුණේ 34.8%. ලංකාවේ ජනාධිපතිවරණ උණුසුම ක්‍රමයෙන් වැඩි වෙගෙන යන බවක් පේන්න තියෙනවා. ඉස්සර වගේ ජනතා රැලි බලන්න අපිට යන්න බැරි වුණත් ලංකාවේ හිටියටත් වඩා හොඳට සියලුම පක්ෂවල ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වෙන ජනතා රැලි, මාධ්‍ය සාකච්ඡා, අලුතින් එකතු වෙන වෙනස් වෙනස් ක්‍රමවල ප්‍රචාරක කටයුතු අපිට බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තවම සම්පූර්ණයෙන්ම එළිදක්වලා නැහැ. එක අපේක්ෂකෙක්වත් වෙන වෙනම අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ අංශ පිළිබඳව යම් තොරතුරු එළිදක්වා තිබෙනවා. මේ අතර ඊයේ පත්තරවල තිබුණා හිටපු හමුදාපති මහේෂ් සේනානායක, ඒ වගේම ව්‍යාපාරික රොහන් පල්ලෙවත්ත ජාතික විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට එකතු වීමට ඉඩකඩ ඇති බව. දැම්ම කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා බලාගෙන ඉමු. තම විශේෂ දෙයක් විදියට සිදු වුණේ පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කර යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපළ ලෙස නම් කර ජනතා අයිතියට පැවරීම. මේ කටයුත්ත ඊයේ සිද්ධ වුණා. ජනාධිපති අගමැති දෙපළම එයට සහභාගී වුණා. ඉන්දියාවේ ඉඳලා මුල්වරට ගුවන් යානයක් එහි පැමිණියා. කොහොම වුණත් කියනවා නම් තව ඕනතරම් විස්තර තියෙනවා. නමුත් වැඩසටහන ආරම්භ කරන්නත් අවශ්‍ය නිසා අපි ගීතයකට යමු. එහෙමනම් මේ දිනවල පැවැත්වෙන කඨින පූජෝත්සවයේ සිහි කරගෙන පුණ්‍යසිරි මහවත්ත ගීය පද රචනා කළ මේ ගීතය සංගීතවත් කරමින් ගායනා කරන්නේ වික්ටර් රත්නායක.
අමාදාහර දිය කලාගලා දුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදාහර දිය ගලාගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඬ බුදුවා සියලු කෙලෙස් මැඬ බුදුවා අමාදාහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත රසපෙව් කරුණාවරණෙ නිවිගියා කරුණාවරණෙ නිවිගියා අමාදාහර දිය තුරුලතා තුලින් මල් පියලි සලා
අයිබුවන් හිතවත් අසන්නේ ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙතිවරණ උණුසුම ක්‍රමයෙන් ඉහළගෙන පවතිනවා. ඉතින් තරංගය පවතින්නේ මොන අපේක්ෂකයන් අතරද යන්න ඉතින් මගේ අත්දැකීම අනුව නම් තරමක් පැහැදිලි. ඒත් තවම ඒ වෙනස් වී යන බව තමයි අපිට පේන්නේ. ඉහළම තැන් දෙකට එන්නේ ගෝඩාභය රාජපක්ෂ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් බව පෙනී යනවා. ඉතින් ඒ දෙදෙනාගෙන් කෙනෙක් 50%ට වඩා ගණීවිද කියන ප්‍රශ්නයට නම් පිළිතුරක් දෙන්නට තාම කල් මදි. අවසන් සතිය වෙන විට ඒ ගැනත් අපිට යම් කිසි පැහැදිලි අදහසක් ලබා ගැනීමට පුළුවන් වේවි යයි හිතනවා. ප්‍රධාන දේශපාලන ධාරා දෙකට අනුගත නොවුණු විකල්ප දේශපාලන ධාරාවක සලකුණු මැතිවරණය මැතිවරණ පටන් ගැනීමට පෙර මහිතන අවුරුද්දක විතර කාලයක් පුරා තිබුණත් දැන් ඒක ඒ ඇත්තේ ටිකක් දුර්වල පසුබිමක කියලා තමයි අපිට පේන්නේ. ඉතින් ඒ විකල්ප දේශපාලන ධාරාව තුලින් මේ යම් කිසි බලපෑමක් කරන්න පුළුවන්ද කියන එක ගැන දැන්ට සැකසිත තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ தத்துவය තේරුම් අරගෙන වෙන්න ඕනේ ඉදිරිපත් වුණු අපේක්ෂකයන් විවිධ කරුණු ඉදිරිපත් කරන මේ පසුබසින ආකාරයක් පෙනෙන්න තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක සමග ඒ ඇත් එකතු වෙන්නට තමයි මේ කතා කිරීගෙන යනවා කියලා ආරංචි තියෙන්නේ. ඉතින් එහෙම සමහර විකල්ප බලවේගය ඒ හරහා එන්නට පුළුවන්කම තියෙනවා. තව කල් තියෙනවා මේ ක්‍රමය දියුණු වෙගෙන එන්න තව කල් තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියන එක. ඉතින් ඒ අතර මේ ප්‍රධාන ධාරා දෙකේ අර පරණ පුරුදු පොරොන්දු දේශපාලන වැඩපිළිවෙලක් තමයි අපිට පේන්නේ වතුගෙන එන බව. පොහොර නොමිලේ දීම, පාසල් සිසුවියන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීම, වැට් බදු විශාල වශයෙන් කපා හැරීම, ඉතින් මේ වගේ පොරොන්දු මේ විශාල සංඛ්‍යාවක් දැන් දීගෙන යනවා. මේවා කරන්න පුළුවන් වේද, ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද, බැරිද කියන ගැන සැකයක් තියෙනවා. ඊට අමතරව ඒ සැකයටත් වඩා මේවා ක්‍රියාත්මක කිරීමෙන් පොදුවේ ශ්‍රී ලංකික ජනතාවට වෙන්නේ සෙතක්ද හානියක්ද කියන එකත් අපිට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. මේ යෝජනාවලින් කරන්න හදන්නේ මේ වැඩිමත්ම මේ අඩු ආදායම් ලබන පවුල්වලට සහනයක් දීම. ඒක නම් ඇත්තටම මේකේ අරමුණ. මම හිතන්නේ මීට වඩා බුද්ධිමත් අන්දමින් කතා කරන්නට ඕනේ. මේ වටා බුද්ධිමත් අන්දමින් මේ සැලසුම් සහගත මේ යෝජනා ඉදිරිපත් කරන්නට ඕනේ. මම හිතන්නේ මේ අපිට දැන් පේන හැටියෙන් නම් එකපාරට මේ දවස් දෙකකින් පැය දෙකකින් තමයි මේ හිතලා එක එක මේ විදිහේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ අපි මේ ගැන ටිකක් අපි පැත්තෙන් බැලුවොත් එහෙම මේ සියල්ලන්ටම පොහොර නොමිලේ දෙනට වඩා ඊය අවශ්‍ය දරිද්‍රතාවයෙන් පෙළෙන අයට පමණක් දීම වඩා සුදුසු බව තමයි අපිට හිතෙන්නේ. සාමාන්‍ය මිනිසුන් හැටියට අපිට හිතෙන්නේ ඒ මොකද අනෙක් මේ යෝජනා ගැන බැලුවත් මේ සියලුම පාසල් සිසුන්ට නොමිලේ දිවාහාර දීමත් ඒ වගේම දෙයක් තමයි අවශ්‍ය අයට පමණක් දෙනවා නම් හොඳයි. මොකද දිවාහාරය ලබා ගැනීමට පුළුවන් අයට පුළුවන් කමක් තියෙන දෙමව්පියන්ගේ ළමයි අතිමහත් සංඛ්‍යාවක් පාසල් වලට එනවා. ඉතින් ඒ අයට මේ මහජන මුදලින් දිවාහාරය සපයන්නට ගියාම ඒ මුදලින් කිරිය යුතු ඊට වඩා වැදගත් දේවල් සෞඛ්‍ය ප්‍රවාහන අධ්‍යාපනයේ වෙනත් අංග ගැන බලනකොට ඒවට නොගිහින් මේ වගේ දේවල් මේ මව්පියන්ට දරා ගන්නට පුළුවන් දේවලු තාන්ඩුවෙන් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කොහොමද මේ අවශ්‍යයට විතරක් හොයාගෙන මේ කරන්නේ කියන කවුවම තන ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි සමහරු කියන්නේ. ඒ මොකද දිවාහාරය දුප්පත් අයට විතරක් දෙනවා කියන කවුවම තන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොමද මේක කරන්නේ කියන එක මේ ඇත්තටම කල්පනා කරනවා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි දේශපාලනඥයින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අන්න ඒ වගේ ප්‍රශ්න වලට කොහොමද පිළිතුරක් හොයාගෙන ඒක කරන්න කියන එකයි. ඉතින් මේ අපිට කියන්න තියෙන අපි උදාහරණයක් ඇද්ද ගන්නවා නම් එහෙම ඒට සුදුසු වැඩසටහනක් දැනටමත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි සමෘද්ධි වැඩසටහන. ඉතින් මේ සමෘද්ධි වැඩසටහන කියලා කියන්නේ සමෘද්ධිය ලබා දෙන්නේ ආදායම තමත්ම අඩු යන කොට්ටාසයකට. එතකොට දැන් මේ කෑම දිවාහාරය දෙනවා නම් ඒ දෙන්න වෙන්නේ ඒ ආදායම් අඩු ජන කොට්ටාසේ දරුවන්ට. ඉතින් මේ හැමෝට මුළු ලංකාවේ ඉන්න හැමෝම ඇටම නොමිලේ ආහාර දෙනට වඩා ඒ සමෘද්ධි මේ ලබා ගන්න දරුවන්ට එවැනි දෙයක් කරන්න පුළුවන් දෙන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඇත්තටම ඒ ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් එහෙම ඒ ළමයින්ට විතරක් දිවාහාරයක් පාසලේදී හදලා දෙනට වඩා එයට අවශ්‍ය මුදල ඒ සමෘද්ධියට එකතු කරලා වැඩිින් දුන්නාම මම හිතන්නේ ඒ ළමයින්ට මේ ඒ ආහාරයට ඒ මුදල් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා දැනුම් දුන්නාම මම හිතන්නේ දමෝපයන්ට ඒක කරගන්න පුළුවන්. ඉතින් එවැනි වැඩසටහනක් මම හිතනවා ගොඩක් ප්‍රායෝගිකයි. එවැනි වැඩසටහනකින් මේ අනවශ්‍ය විදිහට මේ මුදල් අපති ගොස් මේ අවශ්‍ය තැනට මුදල් යෙදවීම හැකි වෙන ඉරිදීන. ඉතින් මේ ඒ වගේම තමයි මේ 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 වැට් බදු එතකොට මේ පොහොර ඒ වගේ දේවලුත් අන්න ඒ විදිහටම කරන්න පුළුවන්. උත වැඩ්බදු අපි මේ පැත්තෙම බැලුවොත් එහෙම වැඩ්බදු එහෙමම තියලා එහෙම නැත්නම් වැඩි කරන්න ඕන නම් වැඩි කරලා අර සහනාධාරයක් ලැබෙන සමෘද්ධි ආධාරය ලැබෙන ඒ වගේ එහෙම නැත්නම් ඒ සමෘද්ධි ආධාරය තපොඩක් පුළුල් කරන්න පුළුවන්. එහෙම මේ අඩු ආදායම් ලැබෙන අයට වැට් මේ බදු ගෙවීම නැත්ත සම මේ අඩු වෙන විදිහට ඒ ඇයට වෙනම මේ ආධාර මුදලක් එකතු කරන්න පුළුවන් සමෘද්ධියට. සමෘද්ධි ආධාර මුදල වැඩි වෙනවා මේ වගේ වැඩ්බදු වැඩි වෙනකොට සමෘද්ධි ලැබන ඇයගේ දීමනා වැඩි වෙනවා. ඉතින් හැබැයි වැඩ්බදු හැමම තියෙනවා හැම නැත්නම් ඒකත් වැඩි වෙනවා. ඉතින් ඒ වේම මම හිතන්නේ එතකොට මේ අවශ්‍ය ඇයට මේ රැදියට පුළුවන් වෙනවා අවශ්‍ය දේට මේ අවශ්‍ය විදිහට විඳන් කරන්න. ඒ වගේම අඩු ආදායම් ලැබෙන ඇයට ඒ හා සමානව මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ලංකාවේ මේ දවස්වල මේ චන්ද මේ මතවරණ වේදිකාවලත් විශාලයට කියවෙන දෙයක් තමයි මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය. ඉතින් ඒක අපේද ඔයගොල්ලන්ද කියලා ඉතින් අපි මේ දේශපාලනඥ ඔළු පලා ගන්න හදනවා. ඉතින් මේ කෘත්‍රිම බුද්ධිය කෙසේ වෙතත් මේ සාමාන්‍ය බුද්ධියවත් පාවිච්චි කරනවා නම් මේ වගේ අනවශ්‍ය වේදම් මේ ගැන කතා නොකර ඒවා මේ බුද්ධිමත් අන්දමින් වේදම් කරන හැටි කියනට මම හිතන්නේ මේ දේශපාලනඥයන්ට හැකියාව ලැබෙවි. ඉතින් මේ ඇස්තක පියාගෙන පරිගණක යුගයක මේ කෘත්‍රිම බුද්ධිය සොයාගෙන යන සමාජයකට මේ සාමාන්‍ය බුද්ධියක ඇති වටිනාකම තේරුම් ගෙන දෙන පොඩි වැඩසටහනකට සවන් දෙන්නටයි අපි අද මුලින්ම සූදානම් වෙන්නේ. මේ පුංචි වැඩසටහනත් අර අපි කලින් මේ වැඩසටහන වල ප්‍රචාර කළා වගේ සිහිනයේ කිර වැඩසටහන උපුටාගත්තේ. මේ වැඩසටහනේ ගීත තෝරලා තියෙන්නේ මංජු නදගමුව කවියෙක්. ඒ වගේම මෙහි සංගීතය සහ ගායන දෙකම මේ අපි මචං කියන සංගීත කණ්ඩායමෙන් මේ තරුණ මේ කණ්ඩායමක් ඉතාමත්ම දක්ෂ ලෙස ඉතාමත්ම මේ කර්ණ රසායන ලෙස මේ ගායනය කළා. ඒ වගේම වාදනය කළා. ඒ කණ්ඩායමේ සිටින ගායනා කරන තුන් දෙනෙක් තමයි නෝමන් ප්‍රනාන්දු, නිසාල් සුදීක්ෂණ සහ තරිඳු රුක්ෂාන්. ඉතින් මේ වැඩසටහනේ මේ කොටසට අපි සවන් දීලා අපේ වැඩසටහනට අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ තෝරන තුන්වෙනි ගීතය මේ අතීතයට යන්න හදන්නේ නේ,
කුඩා කාලයට.
ඔව්. ඉස්සර මංගිය පාසල ඇරිලා කුමාරදාස සපුතන්ති ශූරින් පද රචනා කරපු එච් එම් ජයවර්ධනයන් අපාතරෙන් අවාසනාවට වියෝ වුණා.
අපි තනු ගංගුල
කියන්න නිමක් නෑ ඉතින්. අපි මචන්ගේ හඬින් අහන්නේ අද අපේ මාධවලගේ තරුණ හඬින්. ඊට කලින් අපි අහමු ඇයි මේ ගීතයට බාදරය කරන්න කියලා.
මේ ගීයේ මන් දකින පරිසර සාධක පරිසරයට අපි එකතු කරන ළමයින්ව පුංචි දරුවන්ට පරිසරය සම්බන්ධව දෙන පණිවිඩය මට වැදගත්. මොකද මේක එක තැනක් තමයි හුඟක් මට හරියටම වදින තැනක් තමයි. පොත්පිටු අතරේ නොරැඳෙන දැසින් වනවදුලේ අසිරිය දකින ඒ දරුවා පොත්පිටුවක දකින්නේ එක්ක සමීකරණ ප්‍රස්තාර ගණන්
සූත්‍ර
ඕවා. නමුත් එතන දරුවා පරිසරයේ විඳින්නේ එතනින් එළියට ගියාම. අපුංචි කාලේ මහේෂ්ත්‍රාත් මතකද? අපුංචි කාලේ පාසල්වල එලි මහනේ පන්දි කරනවා.
අපොයෝ
ගඟක් අයිනට හෝ වැලක් අයිනට අපි එක් කරගෙන යනවා.
ඒ ගහක් යටට
ඒ පරිසරයේ විඳවන්න විඳින්න දෙන්න. දැන් එහෙම නෑ. දැන් දරුවන්ට සමහරක් පන්ති තියෙනවා මේ වායු සමීකරණය කරපු පන්ති ළමයි එළියක් දකින්නේ
උදේ පාන්දර. ඒවට අලුතෙන් නමක් යොදාගෙන තියෙනව නේද මේ ස්මාර්ට් ක්ලාස්රූම් කියලා.
ස්මාර්ට් ක්ලාස්රූම්. ඔව්.
ඔව්. ඒක හරියි.
එතකොට ළමයින්ට පින්නේ තෙමෙන්න තින්නේ. හන්දේලිය දකින්න දෙන්නේ. එළම පාන්දර නැගිටලා ඇඳුම් අඳින ගමන් කවනවා. කණ්ඩ දෙන්නෙත් නැහැ. ඇඳුම් අඳින ගමන් කවන්නේ. ඉතින් මේ එක එක වෙලාවේ වැඩ රාජකාරී කීපයක් මේ දරුව කරන්න ඕනේ. මොකද වෙලාව කල්මනාකරණය කරන්න. ඊළඟට පාන්දර යනවා වාහනේ නැගලා බස් එකේ හරි ඉස්කෝල යනවා. ඉතින් පරිසරයේ කොහෙත්ම දකින්නේ නැහැ. ඉතින් මේ 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 කවියේ මේ ගීතේ පුරාම තියෙනවා මේ දරුවෝ දරුවෙක් පරිසරයත් එක්ක හරියට සංවේදී වෙන හැටි. අපි දරුවෙන්ට මහේස් පරිසරය විඳින්න විතර නෙමෙයි පරිසර රකින්නත් කියා දෙන්න ඕනේ. ගහක් අත්තක් කපන්න නෙමෙයි අපි පැලයක් හිටවන්නයි දරුවන්ට හුරු කරන්න. දැන් මට හුඟක් මේ මේ ගීතේ ගැන මම මේ වැඩසටහනට තෝරාගෙන මේ ගීතේ ගැන මම මොනවද කියන්නේ කියලා හිතගෙන ඉන්නකොට මට මූණ පුතේ එක්තරා විශේෂ කවියක් හම්බ වෙනවා. ඒ කවිය කියන්නේ දැන් මේ මෙතන දැන් ගෙදරටම සීමා කරපු දරුවෙක් ගැන. මේ ළමයා පාරේ මේ කියන්නේ පරිසරයට විවෘත වෙන්නේ නැහැ. ගෙදර පොත්තපතටමයි. පොත්තපතටම සීමා වෙච්ච දරුවෙක් ගැන ලියපු කවියක්. මේක මම ලියපු එකක් නෙවෙයි. මේකේ මේකේ කතාව එක්තරා ධනවත් පවුලක දියණිය පොතපතටම යොමු වෙලා ඒ නමයක් ගන්න එක්ක ඒ 6 4 ඒ 3ක් ගන්න පොතපතට. ඒ සම වයසම ඉන්න මෙහෙකාරියයි දියණියයි. මෙහෙකාරිය ලෙච්චමි, දියණිය කල්පනි. මේක 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 ගලපලා මේ ලියන්නේ කුරවි කූචනා කියන කිවිඳියක් මෙයා තරුණ ලේඛිකාවක් ජයවර්ධන මිශ්‍රපුත්‍රගේ ශිෂ්‍යාවක්. අපි බලමු මේ ගීතේ කවිය මෙහෙමයි. පරිගණකයේ ඇඟිලි ඔබන හැමතිස්සෙම පොත් කියවන කල්පනීට ප්ලේන්ටියක් හදාගන්න බෑ. වලන් පිගන් සෝද සෝද ගෙදර අයට කෑම උයන ලෙච්ච මීට අයන්නවත් කියවගන්න බෑ. ඒ නවයයි මුළු රටෙන්ම පළවෙනියට පාස් වුණත් කල්පනීට ලේන්සුවක් හොදගන්න බෑ. මුළු පවුලෙම රෙදි හොදන හත් අටවර කඩේ දුවන ලිච්ච මීට ABC අඳුන ගන්න බෑ. ජෑම් බටර් හැම් බේකන් තුන් වේලම ජයට ඇතත් කල්පනීගේ කෙට්ටු ඇඟේ මස් කලඳක් නෑ. එහෙන් මෙහෙන් දුවන ගමන් ඉතිරි වෙච්ච දෙයක් ගිලින ලිච්ච මීගේ පිරුණු මූණේ කිසි අඩුවක් නෑ. ඒ තුනක්ම ගන්න කියලා පාඩම් පොත මත්තේ හැපෙන කල්පනීගේ දෙතොල් අතරේ හිනා පොදක් නෑ. අම්මා අප්පා ගැන හිත හිත බැල මෙහෙවර කරන නමුත් ලෙච්චමිගේ කැකිලි hina නවත්තන්න බෑ. ඒ කිවිඳි අවසානයේ තමයි අපිට උපහාසයක් එක්ක පණිවිඩයක් දෙනවා. පන්ති යන්නේ ගෙදර එන්නේ ඉස්කෝලේට වාහනයෙන්. කල්පනීත යෝන් හිතක ඇලුම් බැලුම් නෑ. ගේට්ටුවෙන් යාන්තමට ඔළුව උස්සලා බැලුවත් ලෙච්චමිට විසිල් පාර වර්ධින්නේ නෑ. කුරවි කූජනා කියන අපේ දක්ෂ කිවිඳියකගේ දියණියක්.
ඒ වගේ කොම් සම්පින්දණය කළා අවසානයේ මේ ගීතයත් එක්ක ඔබ කෙටියෙන්ම කියන්නේ ඔබ
ඔව් මම කියන්නේ විශේෂයෙන්ම දරුවෝ ගැන පාසල් දරුවන්ට පොතපතට වඩා ඒගොල්ලෝ පරිසරය ඉගෙන ගන්න දේවල් තියෙනවා. පරිසරයට යොමු කරන්න, පරිසරයත් ගහ කොළයේ හැවන ලබන්න දෙන්න, මලක් දැන් මං කියන්නේ මලක සුවඳ විඳින්න දෙන්න ඕනේ. ඕකේ ඇතුලේ අර සත්තු ඉන්නවා, මේ සත්තු ඉන්නවා ගන්න එපා. මලක් අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඈත තියාගෙන මලක් කො ටීවී එකේ හරි අමුතු විදිහට තමයි ළමයි සමීප කරන්නේ. මං කියන්නේ එහෙම නෙමෙයි, පරිසරයට විඳින්න දෙන්න. පින්නේ අපි කොච්චර දෙමිලා තියනවාද? අපි වැස්සට වෙලාවක මහේෂ් මේ ඇලෙන් වහලෙන් එන වතුරේ නාලා තියෙනවා.
අපෝ යෝන තරම්.
දැන් ළමයින්ට අද්දෙක දැන් මගේ පුතාට මං කියද්දි ආ එහෙම නාන්න පුළුවන්ද කියලා. ඉතින් ඒගොල්ලන් ඒව දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒකින්ද මං කියන්නේ පරිසරයට යොමු වෙන්න ඕනේ. ඒක මේ දුවන හැල්මේ දුවන අතර එක පැය භාගයක් දවසකට දරුවට පරිසරයට යොමු කරන්න.
හොඳටම දන්නවා. හැබැයි අපි දෙන්න මේ කාරණා කතා කළාට මංජු දැන් මං මේ කාරණා මොන තරම් මෙතන ඉඳලා කතා කළාද? දැනෙන මානෙ එහෙම දෙමාපියෝ ගන්නවා කියලා දැනෙන්නේ නැහැ. මොකද අපි දන්න දෙමාපියෝ ඉන්නවනේ.
ඔව්.
අපි ඇසුරු කරන.
ඔව්.
මම දැකලා තියෙනවා අවුවට දුව අවුවට පොඩ්ඩක් දරුවා ගියාම අම්මා පස් පිටිපස්සෙන් දුවනවා නේ.
ඔව්.
ඈ පොඩ්ඩක් වැහි පොදයක් ගන්නකොට අම්මා ඔක්කොම වැඩ අතහැරලා තාලා දරුවු ටික ගියතුලට දාගන්නවා.
හැබැයි මෙහෙමයි. දැන් පිටරටින් ජනප්‍රිය කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඒ ගහන්න පුළුවන්.
එහෙම වෙයි.
එහෙම වෙයි නේ.
ඔව් සමහර වෙලාවට නේ. එහෙම හරි කියන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. හරි. අපි මේ ගීතය අහමු. ඉස්සර මං ගියේ පාසල ඇරිලා. මේ හරි සුන්දරයි. අද අපි අහන්නේ අපේ සහෝදර තරුණ අපි මචන්ලයි.
The all new all electric Audi e-tron. Electric has gone Audi.
පුංචි වැරසට හනෙන් කියවුනේ මේ කාමර තුළට කුටු වෙලා මේ ඉගෙනීමේ පරතරට යනවට වඩා සමහර විට පරිසරය සමග සංවේදී වෙලා ඉගෙන ගැනීම මම හිතන්නේ වඩාත් වඩාත් ඵලදායකයි කියන එකයි. ඉතින් ඒක මේ මේ ඉදිනීමට විතරක් නෙමෙයි මම හිතන්නේ අද අපි මේ මේ වැඩසටහන අද තරමක් දුරට මේ වටින් ගොඩින් මේ ලංකාවේ දේශපාලනය සම්බන්ධ කරගෙන තමයි කතා කරන්නේ. ඉතින් මේ අර ලෙච්ඡමීට සහ කල්පනීගේ කතා කවිය අහනකොට අන්තිමට මේ කල්පනී කොහෙතරම් ඉගෙන ගත්තත් විසල් පාර වැදුනේ ලෙච්ඡමීට. ඉතින් මේ දේශපාලන තලයේත් මේ දිනවල කාටද අන්තිමට විසල් පාර ලැබි වැදෙන්නේ කියන ගැන අපි ඉතින් බලයිමු. හරි අද අපේ ඊළඟ කොටසට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ මේ සීනේ කිරෑ වැඩසටහනේම ගීතයක් සහ ඒ ගීතය හරහා කරන ਵਿਚාරයක්. ඒ මාතෘකාව තරමක් වෙනස් මාතෘකාවක් කට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකේ අවසානයේදී අපි නැවතත් ලංකාවේ වර්තමානයේ සිදුවන දේවල් ගැනත් පොඩ්ඩක් ඒ හරහා ඔබ විට මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හොඳයි මේ අපි මේ 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 ගීතය රුවන්ලිදීගේ නවකාව්‍ය ගීතය පිළිබඳව කෙරෙන වැඩසටහනක්. ඒ ගැන අපි කලින් මේ වැඩසටහනේ ප්‍රචාරය වුණා වගේම ඒ ගැන මේ විචාරය ඉදිරිපත් කරන්නේ රවි සිරිවර්ධන. ඉතින් අපි මේ ඒ වැඩසටහන අහලම බලමු මේ ඉදිරියට අපි මේ කොහොමද අපි වැඩසටහනට සම්බන්ධ කරන්නේ කියලා.
එතකම අපේ රවි තෝරන ඊළඟ ගීතය මේක හදවතටම කතා කරන ගීතයක්. රුවන්ලිරිගේ නෞකාවේ ආචාර්ය නන්දාමාලනී ගායනා කරන ගීතය මහාචාර්ය සුනිල් ආදිරත්නයන්ගේ පදවැල සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සුමියුරු නාද රටා. රවි මේ ගීතය ඇයි ඔබ අපේ වැඩසටහනට ගේන්නේ?
මගේ ගීතාවලි මේ මහේෂ විරහ ගීත නෑ.
මම ඉන්නකම් බලන් ඉන්නේ.
හැබැයි මේ විරහවක් තමයි මේක. සාමාන්‍යයෙන් අපිට සමහර වෙලාවට සිද්ධ වෙනවා මහේෂ් ආදරය නිසා එකතු වෙන නෙවෙයි අතාරින්න. ජීවිතේ අපිට සමහර අවස්ථාවල් තියෙනවා ආදරේ නිසාම අතාරින්න සිද්ධ වෙනවා.
රවි එතකොට විරහ ගීත නෑ කියන්නේ විරහව ගීත නැති වුණාට විරහව අත්දැකලා තියෙනවා.
අත්දැකලා තියෙනවා. මගේ ජීවිතෙත් විශේෂ අවස්ථා තියෙනවා විරහව සම්බන්ධයෙන්. ඉතින් මගේ ගීතවලත් තියෙනවා.
ආදරේ නිසාම බාතයරලා තියෙනවා.
ආදරේ නිසා මම අතහැරලා නෑ, වෙන කෙනෙක් මම අතහැරලා තිනවා.
කෙනෙක්ද කීප දෙනෙක්ද?
කෙනෙක්. කෙනෙක් මම අතහැරලා තිනවා ආදරේ නිසා. මේ ගීතේ මට හම්බ වෙන්නේ සමහරට යාමත් දන්නේ කොහරි මේ ගීතය විශේෂ වෙන්නේ මේකයි. ආදරේ නිසා අතහැරීම. හුඟක් අය කැමති අයිති කර ගැනීමටනේ මහේෂ්. ඒ කියන්නේ මගේ මට මම එහෙමනේ අපි හැම වෙලාවෙම ඉන්නේ. එතකොට අතහැරීමක් කොහොමද ප්‍රේමයක් වෙන්නේ? ගහිතෙන්න පුළුවන් කෙනෙකුට නැක ප්‍රේමයක් වෙනවා. මට මේ කවිය අහනකොට එහෙම අතහැරපු මතක ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ සාහිත්‍ය මහම්බේන එහෙම අතහැරීමක් ආදරය නිසා කියන්නේ ඒක සමහරට මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක් නොවෙන්න පුළුවන්. බර්ටෝ බ්‍රෙෂ්ගේ ද කොකේෂියන් චෝක් ෂර්කල් කියන හුණු වටේ කතාව කියන එකේ ඒකෙ මට හම්බ වෙනවා මේ රජ කියන්නේ රාජ මේ මේ නටාලියා කියන්නේ රජ බිසව. ගුරුෂා කියන්නේ වැඩට ඉන්න ස්ත්‍රිය. මයිකල් කියන නටාලියාගේ දරුවා හැදෙන්නේ දූෂගාව. අවස්ථාවක් උදා වෙනවා මේ දරුවාගේ අයිතිය ඉල්ලීම පිළිබඳව මොහොතක් මතු වෙනවා. අයිතිය බේරුම් හේරුම් කරගන්න ඕනේ. මේක යනවා අධිකරණයට. අඩසක් ඉන්න අධිකරණයට යනවා මේක. දැන් නටාලියා ඉන්නවා, ගුරුෂා ඉන්නවා, දැන් ඉන්නවා මයිකල් දරුවා. අධිකරණය අසඩක් තීරණය කරනවා ඔහුට දරුවා බාර දෙන්න ඕනේ. ඇත්ත ආදරය තියෙන කෙනාට ඇට අදාළ නැහැ ජය විද්‍යාත්මක මාතෘත්වය ඒ අධිකරණයේ සලකා බලන්නේ නැහැ. දරුවා හැදෙන්න ඕන සුරක්ෂිත තැන තමයි ඒ ආදරය තිබිය යුතු තැනක් විය යුතුයි. ඒ නිසා අධිකරණය තීරණය කරනවා රයිට් අඳින්න හුණු වටයක් ඇඳලා ඔය දෙන්න එන්න දෙපැත්තට දරුවා තියන්න මැදින්. දැන් දරුවා ඇදලා ගන්න කෙනා තමයි අයිතිකාරයා. එයාට තමයි මේ අදරුව හිමි වෙන්නේ. ඒ නිසා දැන් උරගා බලන්න දරුවා මැදින් තියනවා දෙන්න අදිනවා. එක්තරා තැනකදී රූෂ දරුවා අතාරිනවා. අතාරින්නේ මාදර නිසා. ඇයි? ඒ හදපු කුෂ දන්නවා. වදපු අම්මට වැඩිය හදපු අම්ම දන්නවා මේ දරුවගේ සංවේදනා ටික. මේ දරුවා වෘතා කරපු හැටි, ආදරය කරපු හැටි. තවදුරටත් මේ අත අදින එක දරා ගන්න බෑ එයාට. තවත් හයියෙන් ඇද්දොත් මේ දරුවාට රිදෙනවා, මේ දරුවා අත කැඩෙන්න පුළුවන්. ඒ නිසා ආදරය නිසා දරුවා Tamanට අහිමින බව දන්නවා. ඒ නිසා ආදරේ නිසාම අතාරිනවා නටාලේ දරුවා ගන්නට. හැබැයි අධිකරණයෙන් තීරණය කරනවා මේ ආදරණීය කාරණාවේ තියෙන යටි පෙළ. ඒගොල්ලෝ දරුවා දෙනවා රූෂට. ඉතින් මේ අතෑරීම, ආදරේ නිසා අතෑරීම, කියන්නේ ආදරේ නිසා මිසුදෙම අදින්න පුළුවන්. ඊට පස්සේ මම කවියක් හම්බ වෙනවා අනුරාධ නිර්මිනීගේ. එයාගේ මදහසක මැදියම කියන කාව්‍ය සංග්‍රහයයි. ඒකේ හරි අපූර්ව කවියක් මහේශේක. ඇස තෙමන්නට නොවේයි, මුහුණ මග හරින්නේ, හිත පිලන්නට නෙවෙයි, සක්මනට නොයෙන්නේ, මතකයම මීවිතකි, එයින් දිවි ගෙවන්නේ, අතහැරීමට තමයි ආදරේ කියන්නේ. හරිම අපූර්ව කවිය. පස්සේ තවත් ඒ වගේ එකක් මට හම්බ වෙනවා. තමන්ගේ පෙම්මතිය, ගමේට පෙම්මතිය සසුනට යනවා. අත්නශ්‍රී අපූර්ව කවියක් ලියනවා. මේක කොටසක් කියන්න. පැතුම් වලින් ආවේ නැතුවට පේවි, ගමෙන් මට හිටී උඹ විතරයි දේවි, ගොසින් බුදු ඇවිදින් ගමටම පේවි, නිවන් දකින්නට බණ කියපන් දේවි. ඒ කියන්නේ අතහැරීම. මේ ගීතේ මට හම් වෙන්නේ මේ ඔක්කොම ටික පහු කරන් එනකොට මට හම් වෙනවා එහෙම අතාරින්න ඉත උත්තරීතර ප්‍රේමවන්තියක් හම් වෙනවා. මේක කියන්නේ තීරණාත්මක මොහොතක වෙලා ජීවිතේ තවදුරටත් එකට යන්න බෑ. එහෙම එකට යන්න බැරි අවස්ථා නිර්මාණය වෙනවා ජීවිතේ. විවිධ කාරණා. එකට යන්න බැරිව වෙන් වෙන්න බල කරන මොහොතක තමයි මේ සංවාදය යන්නේ. රුවල් ඉරි කියනවා බාන කොච්චරද මේ සුනිල් ආරියරත්නයන්ගේ මේ භාෂාව. මේක හරියට නිකන් පෙරාපුරක් තරම් වගේ. කියන්නේ භාෂාවේ හැම අකුරකම තියෙන්නේ හැඟීම්. රුවල් ඉරි කියනවාක් මුණගස්සනවා අපිට. බාන මේ විෂුවල් එක රුවල් ඉරිච්ච නැවක් මුණගස්සනවා. දාමන්ත්‍රණය කරන්නේ මේ නැව අරගෙන යන කෙනාට. ඔහු තමයි නියමුවා. තමන්ගේ ප්‍රේමය නැමති රුවල අරගෙන යන කෙනාට ආමන්ත්‍රණය කරන. රුවල් ඉරි කිය නෞකාවේ නියමුවානනි නොගිලී දල්ලරල පෙළ අතරේ මාහා යා නොහැකි ගොඩබිමකට. තාදුරටත් ගොඩබිමට යන්න පුළුවන් වටපිටාවක නෙවෙයි අපි ඉන්නේ. අනිවාර්යෙන් මෙතනින් එක්කෙනෙකුට සමුදීලා අයින් වෙන සිද්ධ වෙනවා. එහෙම ඕන තරම් පෙම් කතා ඇති මේ අහගෙන ඉන්න ප්‍රේක්ෂකව අතරත් යන්න බැරි තැන අයින් වෙච්ච. ඊට පස්සේ ඒ ස්මරණය දෝතට එක්කල වැසිදිය පෝමින් පවසට ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුයි අද දින. දැන් තමන්ට මතකයේ තමන්ට කොච්චර ආදරයක් ප්‍රදානය කරාද කියන හැඟීම් එක තමයි දැන් පෙම්මති ගනුදෙනු කරන්නේ. එතකොට අච්චර විශාල සාගරයේ දිය බොන්න බැරි සාගරයේ දෝතට වැහිදිය පොඩ්ඩක් අරගෙන පෝපු ප්‍රේමයක් මේක. කොච්චර අසිරිමත් ප්‍රේමයක්ද මේ අතාරින්න යන්නේ. මේ එසේ මෙසේ ප්‍රේමයක් නෙමෙයි අතාරින්නේ. එතකොට අතෑරීමේ උපරිමය තමයි මේ තියෙන්නේ. උපරිමයෙන් පස්සේ සුන්බුන් නැවබඳ දියබත් වී යයි හිමිහිට. අත්හල මැන දැන් මට බැඳි මෙත මෙතුවක් මට බැඳි සෙනෙහස. මා දැස පියාගෙන මා බිලිදී විය ගැඹරට ගැලවී යනු මැන මේ විපතින් දැඩිකොට. දැන් එයා තීරණය කරනවා ගැලවිලා යන්න. එකට යා නොහැකි ගමනක එක්කෙනෙක් නිදහස් කරලා අරිනවා. ඔයා වගේ සතුට හොයාගෙන යන්න. මේක තවත් පැත්තක් තියෙනවා. රූපක ටිකක් අරන් බැලුවොත් මහේෂ් තවලේයර එකක් මේකේ තියෙනවා. මේක ශරීරයේ විසින් විඥාණයට ආමන්ත්‍රණය කරන සින්දුවක් හැටියටත් අපිට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ රුවල්ලිදී කියන ඇව අපි ගත්තොත් එහෙම මේ ශරීරයේ තමයි රුවල්ලිදී කියන ඇව. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ සංසාරය තමයි මේ සාගරය. ඊට පස්සේ ගොඩබිම තමයි නිවන් නිර්වාණය. ඊට පස්සේ මේ වැසිදිය, ඉරුම් රෙදි, උණුසුම වගේ තමයි අපි අල්ලගන්න අරමුණු නේද? ඒතර එහෙමත් මේක සාකච්ඡා කරන්න පුළුවන් පෙළවල් කීපයක දිවෙන ගීතයක්. මම හැබැයි ඔක්කොටම වැඩි ආසයි මේ මම කලින් කියපු එකට. මොකද හේතුව එහෙම අයිතිකාරෝ මේ පරවේණිකාරෝ පොල්මක්කාරෝ වෙන සමාජයක අතහැරීම, ප්‍රේමය නිසාම අතහැරීමේ අසිරිය මට ඊට වැඩි ස්පර්ශ වෙනවා මේ ගීතේ.
හොඳයි. එක තැනක මම නැවතුණා. හැම තැනම සැරිසරල එක තැනක නවතින්න පුළුවන් නම් මේකත් ලොකු ශක්තියක්. ආදරේ කියන්නේ අතහැරීම. අපි යන් ගීතේට. ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ඉතාම විශිෂ්ට ගීත ගොන්නේ තාමත්ම සුවිශේෂී ගීතයක්. රවි අපිට කිව්වා වගේ මේ ඔබ කැමති විදිහකට මේ ගීතය තුල කිමි දෙන්න පුළුවන්. මම වඩා කැමති මේ තමයි සංසාරේ. සියල්ල අතහැරීම කියන තැන ඉඳලා හිටපු රවිගේ තවත් යටිපෙළ අරුතක් හැටියට ඔහු පෙන්වා දීපු සංසාරේ, මේ මහා සාගරේ නැමැති සංසාරේ, අපේ ශරීරයේ නැමැති නෞකාව, නිවන නැමැති ඒගොඩට කොහොම හරි තල්ලු කරලා හරි දාගත්තොත් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියන තැනට මම ටිකක් වැඩිපුර කැමතියි. හරියට වින්දා. ඔබ මිහිරට ගායනා කළා.
ඔව් මම හිතන්නේ මේ ඒ ගීතය අතරම මේ තමත් සංගීතී ගීතයක් අපි මේ දන්න කාලේ ඉඳන්ම මේ ආස කරන ගීතයක්. ඉතින් මම හිතුවා මේ ඒ ගීතේ දැන් පැතිකඩ දෙකක් ගැන කතා වුණා. එකක් මේ ගීතේ කියවෙන ආදරය ගැන, අනික මේ සංසාරය සහ නිවන ගැන. ඉතින් මම මේ බලාපොරොත්තු වෙන්නේ තවත් ප්‍රතිකඩක් ගැන කියන්නට. ඉතින් ඒක මම මගේ මේ පෞද්ගලික අත්දැකීමකුත් හරහා තමයි ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අත්දැකීම මම ලැබුවේ නවසීලන්තයේදී 1995 වසරේදී. මම ඒ දිනවල රැකියාව කළේ ඔක්ලන් ඔලිම්පිට ටවුපු කියන නගරේ. ඒ ආයතනයෙන් අපිව තෝරාගත්ත අපි 20 දිනක්ව කාන්තාවන් සහ පිරිමි අපි කවුරුත් පොදු කලවමේ දුරස්ථ නායකත්ව පුහුණු පාඨමාලාවක් සඳහා. ඉතින් අපි දවස් 3ක් ගෙදරින් පිට වෙලා ඒ ඉතාමත් මනස්කාන්ත පරිසරයක අපි නැවතිලා මේ පාඨමාලාවට සහභාගී වුණා. ඉතින් මේ පාඨමාලාව ඉතාමත්ම ප්‍රබල පාඨමාලාවක්. නායකත්වය දෙන විශේෂ මේ පුහුණුවක් දෙන පාඨමාලාවක්. ඒ වගේම ඉතාමත්ම සංවේදී පාඨමාලාවක්. ඉතින් ඒකෙදි අවසානයේදී මම කෙටියෙන් කතාව කියනනම් අවසාන වේදන එනකොට පාඨමාලාව එක අභ්‍යාසයකට අපිව දෙන ගියා. ඒ අභ්‍යාසයෙන් කියුනේ අපි යනවා පුංචි නැවක නැගිලා, අපි 20 දෙනා පුංචි නැවක නැගිලා යනවා මූදේ. යන අතරදී අබැද්දයකට පත් වෙනවා නැව. නැව ටිකින් ටික දිලෙනට පටන් ගන්නවා. ඉතින් ඒ මේ අවස්ථාවේදී අපිට කියනවා හොඳයි දැන් මෙතන තව මේ ජීවිතාරක්ෂක බූට්ටුවක් තියෙනවා, හැබැයි ඒක යන්න පුළුවන් දෙදිනටයි. ඉතින් කොහොමද අපි මේ දෙන්නේ තෝරගන්නේ 20කින්? ඉතින් ඒක තමයි අපේ මේ අභියෝගයේ වෙලාවේ ඕගලන්ට හැම එක්කනටම අපි ඡන්දයක් දෙනවා. ඡන්දයක් කියලා කියන්නේ අපිට අතට දුන්න හැම එක්කනටම එක මේ ටූත් පික් එකක්, ඒ කියන්නේ පුංචි ගිනිකුරක් වගේ පොඩි කූරක්, ඒක තමයි ඕගලන්ගේ ඡන්දය. ඕගලන් කල්පනා කරලා ඕගලන්ම තීරණය කරන්න කාටද මේ අවස්ථා දෙක දිය යුත්තේ කියන එක. ඒ අවස්ථා දෙක ඔයා හිතනවා නම් මේ අහවලාට දෙන්න ඕනේ කියලා එයාට ගිහිල්ලා කතා කරලා එයාගේ මේ අහවල් ගුණ නිසා ඔයා යන්න මම ඉන්නවා කියලා එක දෙන්න. එතකොට වැඩිම ගිනි කූරු ගණක් එමෙතෙන් මේ ටූත්පික්ස් වැඩිම හම්විච්ච කූරු ගණක් හම්විච්ච දෙන්න අපි යනවා. අනික අපි ඉන්නවා අපි මරණයට සූදානම් වෙනවා. ඉතින් ඕක තමයි අභ්‍යාසය. මේ අපි අපිට ඒ විවිධ පුජ්‍යලන්ගෙන මම හිතනවා මේ අහවලාට තමයි මේක දෙන්න ඕනේ කියලා. මම ගිහිල්ලා යාට කතා කළා. මම යාට කියනවා මෙන්න මේ හේතු නිසා මම ඔයාව තෝරගත්තා ඔයා යන්න. ඉතින් එහෙම දෙදිනෙක්ව තේරුණා. තේරුණාම ඒ අයට කිව්වා ඔය දෙදෙනා ගිහිල්ලා දැන් අනිත් 18 දිනක් ඉන්නවා. ඒ 18 දෙනාව දාලා ඕගොල්ලන් යනවා. ඉතින් ඒ 18 දෙනා ගාවටම ගිහිල්ලා ඕගොල්ලන් කතා කරන්න, කතා කරලා අහන්න හොඳයි. අපි දැන් ඕගොල්ලන්ට ජීවිතෙන් අහිමි වෙනවා. අපි යනවා ඕගොල්ලන්ට ගෙවල්, ඕගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා මොනවද කියන්න ඕනේ, කාටද කියන්න ඕනේ. ඉතින් මේක ඉස්සෙල්ලාම පටන් ගන්නේ ප්‍රශ්නේ අහන්න අපේ කණ්ඩායම හිටිය මේ කාන්තාවකට. ඉතින් එයා පටන් ගත්තා. ඉතින් අපිත් ඉතින්තරම් ගණන් ගත්තේ නැහැ. නමුත් එයාට කතා කරගෙන බැරුණ ටිකක් කළ යනකොට අඬන පටන් ගත්තා. කඳුළු වෙනවා. එයාගේ කටහඬ ඔක්කොම මේ දුර්වලුණා. ඉතින් අපිත් ඇත්තටම කාන්තාවක් එහෙම තමයි. නමුත් ඊළඟට ආවෙත් ඒ වගේම මේ ප්‍රශ්න අහනකොට පිළිම කෙනෙක් සැහැන්, අපි හිතුවේ සැහැන්න මේ දැඩි මතයක් තියෙන කෙනෙක් කියලා. නමුත් එයාවත් ඒ වගේම එයාගෙත් කතාව නැතු වුණා, කතා කරගන්න බැරි වුණා. මොනවද කියන්නේ, කාටද ඔබට බිරිඳට ගිහිල්ලා මොනවද කියන්නේ, දරුවන්ට මොනවද කියන්නේ කියනකොට ඒ අවස්ථාවල, ඒ කියන්නේ 18 දෙනා කියනකොට වෙච්ච දේවල් මම හිතන්නේ ඒ 18 දෙනා ගැන මට තාම මතක තියෙනවා. ඉතාමත්ම සංවේදී විදිහට තමයි කතා වුණේ. හැමෝම අන්තිමට 20 දෙනාම එක හා සමානව අඬන පටන් ගත්තා. අඬහඬ තමයි ඔක්කොම කතා කළේ. ඉතින් මේ අපේ ඇත්තටම මේ ඒ වැඩසටහනේ මේ ඒ වැසරන උපදේශකවරයා ඉතාමත්ම දක්ෂ අන්දමින් ඒක ගිනිච්චා. ඒ මොකද අපිට දැන් අවුරුදු දැන් අධ්‍යාපන සඳහන් පහේ දා අවුරුදු 24ක් වෙනවා. තවමත් අපිට අද වගේ මතකයි ඒ වැඩසටහන. ඉතින් මේ ගීතය කියනකොට ඊට පස්සේ මට මේ ගීතය ඇහෙනකොට රුවන්වැලිදීගේ නෞකාවේ ගීතය ඇහෙනකොට හැමතිස්සම මතක් වෙන්නේ ඒ වැඩසටහන. ඉතාමත්ම සංවේදී වැඩසටහනක්. නමුත් ඒක ඇත්තටම ඒ මතක් වෙන්නේ තවත් කාරණාවක් නිසා. ඒ මොකක්ද? ඒ වැඩසටහන ඇත්තටම මේ නායකත්ව පුහුණු වැඩසටහනක්. ඉතින් අපි ඒ දෙදෙනෙක් තෝරගත්තාම තේ දෙනා ගියා, අපි නැවතුණා, අපි මරණයටපත් වුණා. ඉතින් ඒ වෙලාවේ එයා මේ අපේ උපදේශකවරයා ඇවිල්ලා අපෙන් අහන්න පටන් ගත්තා. හරි, දැන් මට පෙන්නන්නේ දැන් ඕගලංගාව විතරලා තියෙන මේ මේ දින කෝරු කොච්චරක් තියෙනවද කෝරු. ඇත්තටම ගිය දිනගෙන් පළවෙනි එකට හම්බුණා 6ක්, දෙවෙනි එකට හම්බුණා 4ක්. ඒතකොට එයා 6යි 4යි අරගෙන ඒගොල්ලන් තමයි වැඩිම අරගත්තේ. ඒ නිසා තමයි ඒගොල්ලන් මේ ගියේ. අපි ඉතුරුලා ඉන්නේ නැගේ සමහර අතේ එකක් තියෙනවා, සමහර අතේ දෙකයි, සමහර අතේ එකක්වත් නැහැ. එතකොට මගේ අතේ දැන් දෙකක් තියෙනවා. ඒ ගමන මගේ උපදේශක මගේ මට ඇවිල්ලා මම අහනවා ඔයාගේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි, දැන් දී කෙනාට 6යි 4යි වැඩි දෙකයි. දැන් මේ දෙක ඔයාට ඔයාගේකට අමතරව තව කවුද ඔයාට දුන්නේ? ඉතින් මම කියන්නේ ඇත්තටම මේ දෙකම මට පිටින් හම්බෙච්ච දෙකක්. ඒතර ඔයාගේක ඒක මම ඒ දී එක්කෙනෙකුට දුන්නා. හතරක් හම්බෙච්ච කෙනාට මම දුන්නා. එතකොට එයා අහනවා මගෙන්, එතකොට දැන් එයාට හතර හම්බුනේ ඔයාගේ එකත් නිසා. නමුත් ඔයාට දැන් අතේ දෙකක් තියෙනවා. ඔයාගේ එක නොදුනනම් එහෙම ඔයාටයි එයාටයි දෙන්නටම තියෙන තුනයි. එතකොට අපිට කාසියක් උඩ දාලා තමයි තෝරගන්න වෙන්නේ. හුඟක් දුරට ඔයාට ඔයාගේ ජීවිතේ වෙලගන්න තිබුණා. ඔයාගේ මේ ඡන්දය එයාට නොදී ඔයා තියාගත්තා නේද? ඉතින් ඒක තමයි, ඒක තමයි ප්‍රශ්නේ. ඒ වගේ දෙයක් උඩ තමයි මේ 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 නායකත්වය ගැන කතා කරන්න පටන් ගත්තේ. ඇයි ඔයා ඒක දුන්නේ? ඔයාට මෙච්චර ඔයාට දෙදෙනෙක් තව දෙදෙනෙක් ඒගොල්ලන්ගේ ජීවිතය අත්හැරලා ඔයාට දීලා තියෙනවා අපි මගේ ජීවිතය එපා ඔයා බේරගන්න කියලා. නමුත් ඒ දෙදෙනා ඔයාට තබපු විශ්වාසයත් නැති වුණා ඔයා ඔයාගේ ඡන්දය තවත් කෙනෙකුට දීලා. ඒ කියන්නේ ආත්ම විශ්වාසයේ අඩුකම. තමන් නායකයෙක් වෙන්න නම් තමන්ගේ ආත්ම විශ්වාසය සෑහෙන තියෙන්න ඕනේ. ඉතින් ඕක තමයි මාතෘකාවට ඒගොල්ලන් තෝරගත්තේ. ඔයගෙන් තමයි අපි කතා කළේ. ඉතින් මේ අද මේ අපි මේ වැඩසටහන කරනකොට අපි කිව්වේ මේ ලංකාවේ දේශපාලන තත්ත්වය අල්ලලා තමයි අපි මේ වැඩ කරන්නේ කියලා. ඒ නායකත්වය පිළිබඳ ලොකු මේ ප්‍රශ්නයක් ලංකාවේ අද තියෙනවා. අපි මේ මුළු ලංකාවේම ලක්ෂ 220ක් එමත්නම් ඡන්දදායක ලක්ෂ 160ක් අද මේ කතා කරන්නේ, හැම එක්කෙනත් එක්කම කතා කරන්නේ මීළඟ අවුරුදු පහ සඳහා අපේ නායකයා කවුද කියන එක තෝරා ගැනීම. ඉතින් ඒක තමයි අද මේ ලංකාවේ තියෙන මැතිවරණයේ විශේෂත්ම මේ දේ තමයි. වෙනදාටත් වඩා මේ නායකයෙක්ව තෝරගන්න. ඒක මොකද හිටපු නායකයෙක් මේ වෙලදී දෙදෙනාම අලුත් නැත්නම් තිදෙනාම අලුතෙන් ඉදිරිපත් උනේ. ඉතින් ඒ අය අතරින් කොහොමද අපි මේ අවුරුදු පහට එහෙම නැත්නම් සමහරලාට ලංකාවේ ඉදිරි අනාගතය තීරණය කරන වසර පහක් වෙන්න පුළුවන්. ඒ කාලයට කොහොමද අපි මේ නායකයෙක්ව තෝරගන්නේ කියන තැනට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නායකත්වය සඳහා ඇත්තටම කියනවා නම් තමුන්ට සෑහෙන ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් තියෙන පුද්ගලයෝ වෙන්න ඕනේ. එහෙම නැතුව එහෙම දුර්වල මේ නායකත්වයකට අපි ගියොත්, එහෙම කාගෙන් හරි අහලා තීරණ ගන්න තරමේ නායකත්වයකට අපි ගියොත් එහෙම මම හිතන්නේ ලංකාවේ අපි සියලු දෙනාටම ඉදිරියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන එක තමයි අදහස. ඉතින් මම කියන්නේ කවුද මේ නායකත්වයේ සුසුකර? මොකද ඒතරමටම සංකීර්ණයි, ඒතරමටම තරංගකාරී තත්වයක් අද ලංකාවේ තියෙන්නේ. විවිධ ක්‍රම හරහා මේ නායකත්වය ගැනීමට ඒ දේශපාලන නායකත්වය විවිධ උපක්‍රම යොදලා කතා බහ කරනවා, යම් යම් ක්‍රියාවල් කරනවා. ඉතින් මේ ගීතය පසුබිම තියාගෙන, මේ කතාවත් පසුබිම තියාගෙන ඔබට ඒ නායකත්වය ලබා ගත්ත හැක්කේ කාටද, ලබා දිය යුත්තේ කාටද ගැන කියලා මම හිතන්නේ කල්පනා කරනවා නම් එහෙම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් පාඩමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතන තියෙන්නේ නායකත්වය ගත්ත ගන්න එක නෙමෙයි, නායකත්වය ලබා දීමට අපි මොකද්ද කළ යුත්තේ, අපි කොයි විදිහට කපරා කර යුත්තේ, අපේ ඡන්දය අපි කොහොමද දිය යුත්තේ, අපේ ඡන්දයේ බලය අපි කොහොමද පාවිච්චි කළ යුත්තේ කියන එක තමයි මම හිතන්නේ අපිට මේ ඉදිරියට කතා කරන්න තියෙන්නේ. හොඳයි, ඉතින් මේ ඔය පණිවිඩය ඔබට දීලා අපි මේ පහුගිය සති ගානෙම කතා කළා වගේ සිතන්නට අපි මේ අසන්නට නෙමෙයි මේ වැඩසටහන මේ පහුගිය සති 3-4ම වගේ කළේ ඔබට සිතන්නට යමක් දෙන්නට. ඉතින් අපි මෙන්න මේ කරුණ ඔබට සිතන්න ඉදිරි අද අපි වැඩසටහන අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපි තෝරගත්තේ ප්‍රේමකීර්ති අල්ලිස් පද රචනා කළ ගීතයක්. මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරන්නේ වික්ටර් රත්නායක.
එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනට අප ඉදිරිපත් කළ හඬපට අප ලබා ගත්තේ ජාතික රූපවාහිනී සේවයේ සිහිනයගිර වැඩසටහන් වලින් බව කරුණාවෙන් සලකන්න. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය වෙනුවෙන් අද සී සරලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රිය.
විඳින සිහි අස නොමැත මාහට මලක් බෝදා මගේ ජීවය ඔබේ ආමුල පරුණාවේ නිවන් දුටු හිමි රුවන් අද ශේෂවයේ ඉමි දෙසුබන අසා ඇති මුදු ඇසුයේ ඉමිගේ දැනේ